Honorable Diana Gamage, you have 11 minutes.
Thank you. Garu Sasnaruda Mantritumani, Madame Avastava, Adavage, Davasaka, Ada Loka, Kanta, Dinevage, Dineka, Katakaran, Mayavastava, Labagan, Ingena, Isutivantavena, Gamang, Mama Kamati, Kianame, Garu Sabhavata, Ada Eka Davasak, Davastunsi had a Pahang, Eka Dinak, Kanta, Winwing, Api Winwing. වෙන් කරලා තියෙනවා මම හිතන්නේ මුළු ලෝකෙම ඒ දිනේ අද දවසේ සෙලිබ්‍රේට් කරන මේ මොහොතක නමුත් මේ රටේ මම දන්නවා අපේ රටට වැඩිය විශාල වශයෙන් කාන්තාවට නොසලකා හරින කාන්තාවව දෙවනි පුරවැසියෙක් නෙමෙයි තුන්වෙනි පුරවැසියෙක් නෙමෙයි ඊටත් එහා පහත් තත්වයක සලකන තවත් රටවල් ලෝකේ තියෙනවා නමුත් අපි ඇත්තටම සාක්ෂරතාවෙන් ඉහළ තලයක සිටින ශ්‍රී ලංකාව වගේ රටක ඒකත් රටේ කාන්තාව ඉතාමත්ම ඉහළ තලයක මේ බුද්ධියෙන් උගත්කමින් අපි දකිනවා විශ්වවිද්‍යාලවලට ගිහින් එළියට එන්න 65%කට වැඩිය කාන්තාවෝ මේ රජයේ සේවයේ යෙදලා ඉන්නේ කාන්තාවෝ එහෙව් රටක අපි තාමත් දකිනවා අපේ මේ ඉන්න කාන්තාවන්ට සැලකන විදිය. අපි මට පෙර කතා කරපු අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කියපු ඒ කතාව මේ පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුව තුලම සිදුවෙච්ච දේවල් මමත් ඒකට එක් වික්ටම් කෙනෙක්. මේ වෙච්ච සිදුවීම් වල. මේ පාර්ලිමේන්තුව තුලම සිටිනා මන්ත්‍රීතුමන්ලා ගෙන් මේ කාන්තාවට මේ කාන්තාව අපි මන්ත්‍රීවරියන්ට ලැබිලා තියෙන මේ අපහස අසභ්‍ය වචන මේ සියලු දේවල්ම අපි මේ පහුගිය කාලේ මේක තුල අත්දැකීම් අපි ලැබුවා. ඒට මේක තමන්ගේ පක්ෂෙද මේ ආණ්ඩුව පැත්තේද තමන් ඉන්න පක්ෂෙද තමන්ට විරුද්ධ පක්ෂයද ඒ කිසිම දෙයක් අදාළ නැහැ. කාන්තාවකට අපහාස කරනවා නම් අසභ්‍ය විදිහට කතා කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට කාන්තාව හැටියට අපි සියලු දෙනාම එක හා සමානව ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. හැබැයි හරිම අවාසනාවකට අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලත් අපි දැක්කා මට පුද්ගලිකවම අසභ්‍ය විදිහට වචනෙන් පමණක් නෙමෙයි කායිකවත් මේක රඟපෑමකින් පෙන්නපු වෙලාවෙත් අපේ පාර්ලිමේන්තු හරිම අවාසනාවට මන්ත්‍රීතුමියක් ඒකට හිනා වෙවි උඩ පැනපැන හිටියා. එතකොට අපි මේ කාන්තා දිනය කියලා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවන්ට ලැබිය යුතු තැන නිසි තැන ඒ ගරුත්වය වෙනුවෙන් අපි මේ කරන්නේ විහිළුවක්ද? අපි මේ සටන් කරන්නේ විහිළුවටද? මේ රටේ 52%ක ඉන්න කාන්තාව මේ රටේ පාලකයෝ මේ ආණ්ඩු මේ සියලු දේවල්ම බිහි කරන කාන්තාව ඉන්නේ මේ රටේ 52%ක කාන්තාව මේ රටේ අපි මේ පත් කරගන්න මේ අපේම මන්ත්‍රීවරු මේ රටේ මේ විදිහට කාන්තාවන්ට නිග්‍රහ කරන්න කාන්තාවන්ට මේ විදිහට අපහසුතාවයට පත් කරන්න ඇත්තටම අපිට ලැජ්ජයි මේ වගේ දෙයක් මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියන එකට. ඉතින් මම හිතනවා මේක එක දවසකට කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන් කරන්නේ නැතුව මේක දවස් 365ම කාන්තාව වෙනුවෙන් මේ දිනෙ වෙන් කරන්න. මොකද මේ කාන්තාව කියන්නේ තමන්ගේ මව තමන්ගේ බිරිඳ තමන්ගේ සහෝදරි තමන්ගේ දියණිය. මේ දවස් 365ම අපි වෙන් කර යුතුයි. මොකද මේ දවස් 365 මේ කාන්තාව තමුන් වෙනුවෙන් වෙන් කරනවා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ පවුල් වෙනුවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයෝ වෙනුවෙන් වෙන් කරනවා. ඒ කැපවීම කරනවා. මේ අපි සීල දෙනාම අපි මේ මේ පාර්ලිමේන්තුව තුලට ආවත් අපිට තියෙනවා ගෘහස්තයේ තුල තියෙන වැඩ කොටසක් කරන්න කාන්තාවක් හැටියට. අපි ඒ සියලුම යුතුයකම් ඉටු කරනවා මේ රටේ. මේ රට තුල වෙන්න තියෙන මේ මේ රටේ තියෙන ආර්ථිකයට අපේ කාන්තාවෝ විශාල ප්‍රමාණයක් දායකත්වයක් ලබා දෙනවා. ඇත්තටම අපි හිතනවා ගෙදර ඉන්න මේ කාන්තාව මේ දායකත්වයක් ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් ගෙවීමක් නැති දායකත්වයක් අපි මේ ලබා දෙන්නේ මේ රටේ මේ අපේ කාන්තාව. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අඩුම තරමේ තමන්ගේ අම්මට ප්‍රශස්ත ගී ගායනා කරන මේ වෙලාවේ තමන්ගේ අම්මා ගැන කතා කරනකොට සමහරක් අයගේ කඳුළු වැක්කිරෙනවා අපි දැකලා තියෙනවා. මේ මේ රචනා කරන මේ 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 සංගීතය මේ 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 ගීත අම්මා වෙනුවෙන් ගයද්දී මිනිස්සු කඩා වැටෙනවා හඬා වැටෙනවා අපි දකිනවා මේ පිරිමි පාර්ශවයේ. හැබැයි එළියට ගියාම එහා පැත්තේ දකින කාන්තාව ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ සහෝදරියක් දියණියක් මවක් තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන් මේ එහෙම හිතෙන්නේ නැහැ. ඒක හරි අවාසනාවක්. ඒ හින්දා මේක වෙනස් විය යුතුයි. මම කැමතියි කතා කරන්න මේ රටේ දැන් අපිට මේ තියෙන ප්‍රශ්නේ අපේ ගරු ජනාධිපතිතුමා. ඇත්තටම මේක මම ඉංග්‍රීසියෙන් කතා කළ යුතුයි. We have at least managed to now get the green light with the IMF. And that's due to a lot of sacrifices. We have all sacrificed. Everyone in this country, every woman, every child, every man in this country, every ethnic group, every religious person has sacrificed to go through this, to just get this green light, to get this IMF help. But I have to very clearly say, it doesn't mean just because we get the IMF and we get this money from the IMF that the country is going to be okay. Because the country is not going to be okay if we are going to be doing the same mistakes over and over again. If we are not going to stop the corruption, and if we are not going to stop the abuse, we have to stop corruption, abuse, and cheating, and the wrong handling and management. We have to stop it, and we have to change this system. This is a punishment as well as a good lesson for Sri Lanka. We have never been in this situation for the last 75 years. We have never been a bankrupt nation. But for some reason, and we know what the reasons are, obviously it was because of the bad management, bad decision making, and there's no national policy in this country. There is no national policy in any sector in this country, especially when it comes to economy. There's no national policy, which is a must. At least now we have to change this system. This is what we are watching on the streets. We are, the people on the streets are asking for a system change. That is where they started it. On the 9th of May, it was a system change that they wanted. They did not want an election. There was no one on the streets asking for an election. And the country is not ready to pay another 8,711 people a salary, an allowance, towards their wages. This country, the taxpayer, they cannot afford it. We cannot afford it. So this has to come to an end. This change has to be made. We all have to get together and make this change. We are one nation. It doesn't matter what we are, which party, which color, which religion, which ethnic group we belong to. It is time that we all get together. And it is time that we build this country back again. Because at the moment, this country, it was on its knees. And our Honorable President has managed to just get it on one foot. And we need to get it back on our on both feet. We have to stand on our feet back again. And this year is a very, very important year for Sri Lanka. Because Sri Lanka, as a bankrupt country, we need to regain the losses. We need to give the country, the people, what they need. They don't need taxes. They don't need to stand in queues anymore. And we need to supply, and constantly we need to give them the electricity. We have to supply that as a government. And to do all this, we need to get back on our feet. And this IMF is just a green light which we have got today, that they are willing to help us to get back on our feet. And if we think that we are going to sabotage by getting onto the streets and protesting for no reason, then we are going to be a sorry nation back again. And we are never going to stand on our feet.
Honorable Member, you have 2 more minutes.
And this is what I urge everyone in this house, for put our differences to a side as politics and parties. We should get together. We should start to rebuild this nation. We should be able to be a proud nation again. And it is possible. There is nothing impossible. If there is a will, there is always a way to make sure that we can get on our feet back again. Garu Sasanaruda Mantri Tumani Mama Kiyanna Kamathi Api Me Adath Dakka Me Parawal Wala Udghoshana Mokatada Me Udghoshana Karanne Mokadda Egollanta Balaporottu Wenne Me Udghoshana Walin Mama Rajya Sancharaka Amathi Tumi Hatiyata Den Api Dakinawa Api Visala Weda Kotasak Karanawa Visala Weda Kotasak Karanawa Mama Pudgalikawama මහන්සි වෙලා මේ රටට පුළුවන් තරම් ආයෝජකයෝ ගේන්න මගේ උත්සාහය පුළුවන් තරම් මේ රටට සංචාරකයෝ ගේන්න මම දිවා රෑ වැඩ කරන කෙනෙක් මොකද මේ රට නැවත අපි ගොඩනැගිය යුතු හින්දා එහෙව් එකේ මේ මොකද්ද මේ කරන්නේ මේ පාරට බැහැලා කණ්ඩායම් කීපයක් බෙදිලා පාරවල් හැම කොනකම බැහැලා උද්ඝෝෂණේ මොකක්ද ඒගොල්ලන්ට මේ උද්ඝෝෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ මේ රටේ මොකක්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකක්ද ඔයගලන්ට ඕනේ කියලා අපිට අඩුම ගානේ අපිට දැනගන්න තියන්න අපිට කියන්න මොකක්ද ඕනේ මේ හැම පාරක් පාරක් ගානේම අදත් අපි දැක්කා මේ මෙතන පාර්ලිමේන්තුව ඇසල උද්ඝෝෂණයක් නැවතත් මේ රජයේ මේ පොලිස් නිලධාරි මේ පොලිස් නිලධාරි කරන්නේ රැකියාවක් රාජකාරියක් ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා මේ රාජකාරිය කරන්න ඒගොල්ලන්ට ඒ වගේ ඝට්ටණයකට ආපු වෙලාවක ඒගොල්ලන් ඒගොල්ලන්ගේ රාජකාරිය කළ යුතුයි. ඒගොල්ලන්ට ඒ බැනවැදින අසභ්‍ය වචන. මොකද්ද මේ තියෙන මොකද්ද ගරුත්වය මේ රටේ?
Honorable Member, your time is over.
මේ රටේ රජයේ නිලධාරියෙකුට කිසි ගරුත්වයක් තියනවද මේ වගේ තත්ත්වයක් උඩ? එහෙනම් මම ඉල්ලා සිටිනවා මේ පාරක් පාරක් ගානේ ගිහිලා මේ ලෝකේ තියෙන අනිත් මාධ්‍යවල මේවා පෙන්නනවා. මේවා පෙන්නලා මට පුද්ගලිකවම මේ රටවල් වලින් ඉන්න tour guidesලා tour destinations කරන මේ DCMs ටික මේ කතා කරලා මට කියනවා ඕගලගේ රටට එන මේ රටවල් වල මිනිස්සු බයයි මේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා බය වෙනවා ඒකයි මේ රටෙන් මිනිස්සු එන්නේ නැත්තේ ඒ හින්දා මේක අපි නවත්තන්න ඕන මේක වෙනස් කරන්න ඕන බොරුවට කෑ ගහන්න එපා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහෙම කරනවා එහෙම කරනවා කියලා අනිවාර්යයෙන්ම එතුමා කිව්වා හරි පැහැදිලිවම කිව්වා උද්ඝෝෂණය කරන්න අරගල කරන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැබැයි කඩාකප්පල්කාරී වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා මේ විදිහට ගැටන ඇති කරන්න ලෑස්ති වෙන්න එපා ඒවට මම ඉඩ දෙන්නේ නැහැ ඒකත් එක්ක මමත් ඉන්නවා ඒවට ඉඩ දිය යුතු නැහැ අපි රටක් හැටියට එහෙමනම් අපි වැඩක් නැහැ මේ ආණ්ඩුවක් අපි කරගෙන යන එක
ඒ
ඉල්ලා සිටිනවා නැවතත් මේ වගේ මේ පාරවල් වලට බැහැලා මේ බොරු කෑ ගැහිලි නවත්තන්න මේ උද්ඝෝෂණ නවත්තන්න මේ දේශපාලන වාසි කර ගන්න එපා මේ රට අද තියෙන මේ තත්ත්වක නෙමෙයි අපි දේශපාලනය කරමු හැබැයි මේක ඒක කරන වෙලාව නෙමෙයි බොහොම ස්තුතියි
Thank you Honorable Mahindananda Aluthgamage you have 11 minutes
උලස්සනේ සභාපතිතුමනි අද දිනේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ විසින් පනත් කීපයක් ඉදිරිපත් කරන අවස්ථාව
Remember you have 22 minutes
විශේෂයෙන් සුරාබදු පනත් ඒ වගේම ආනයන අපනයන යටතේ පනත් කීපයක් ඒ වගේම කොළඹ නගර වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතුළු පනත් කීපයක් ඉදිරිපත් කරන අවස්ථාවක තමයි අද මේ විවාදය යන්නේ මම මුලින්ම කියන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි මේ අද සුරාබදු දෙපාර්තමේන්තුව පනත් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට මේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ පනත් ඉදිරිපත් කිරීමේදී අපි දැක්ක මේ පාර්ලිමේන්තුව අපි තමයි මේ පනත් සියල්ල අනුමත කරන ආයතනය මේ රටේ මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට හැබැයි අපි මේ මොන අනපනත් අනුමත කරත් සම්මත කරත් මේවා මේ ආයතන තුල ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපිට බරපතල ගැටලුවක් තියෙනවා දැන් ඔබතුමා දන්නවා මේ වෙනකොට රටේ වෘත්තිකයන් විසින් මේ බදු වැඩි කිරීම පිළිබඳව විශාල විරෝධතාවයක් තියෙනවා හැබැයි මේ බදු වැඩි කරත් මේ බදු එකතු කරන්න දේශීය ආදායම්පත් දෙපාර්තමේන්තුවට යාන්ත්‍රණයක් නැහැ. දේශීය ආදායම්පත් දෙපාර්තමේන්තුව තමන්ගේ සාම්ප්‍රදායික ක්‍රමවේදයට තමයි මේ කටයුත්ත කරන්නේ. ඔබතුමා දන්නවා වෙනම පරිගණක පද්ධතියක් හැදුවා බිලියන 8ක් වියදම් කරලා අවුරුදු 9යි. අද වෙනකන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද ක්‍රියාත්මක කරොත් බදු එකතු වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව මම හැමදාම දරපු ස්ථාවරය තමයි මේ අනපනත් සම්මත කරගන්න විතරක් මේ පාර්ලිමේන්තුව අපි ඉඳලා වැඩක් නැහැ. මේ අනපනත් සම්මත කරලා මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවද කියලා අධ්‍යයනය කිරීමේ යාන්ත්‍රණයකුත් අපි ළඟ තිබිය යුතුයි කියන එකයි මම හිතන්නේ. මොකද අපි කියන්නේ ගරු සභාපතිතුමනි මේ පොණ පනත් සම්මත කරත් මේ ආයතන වලට ගියාට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවයක් අපි දකිනවා. අපි ගත්ත තින් මුලස්සනේ සභාපතිතුමනි අද මේ සුරාබදු දෙපාර්තමේන්තුව පනත් කීපයක් ඉදිරිපත් කරනවා. අපි ගත්ත තින් අපේ රටේ සුරාබදු දෙපාර්තමේන්තුව රජයට දෙනවන බදු ප්‍රමාණය ගත්ත තින් මුලස්සනේ සභාපතිතුමනි 2014 බිලියන 105යි දීලා තියෙන ආදායම තියෙන්නේ 105යි. එතකොට අපි 2021 ගත්තත් 105යි. සුරාබදු ආදායම් වැඩි වීමක් වෙලා නැහැ. අපි දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රතිශතයක් ඇටට ගත්තු තින් සුරාබදු දෙපාර්තමේන්තුවේ දායකත්වය 0.7යි. 0.8යි 2021 අවුරුදු පහක් යනකොට 0.1යි වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආයතනවල රාජ්‍ය බදු ආදායම අපි දකිනවා පහුගිය කාලය පුරා ගත්ත තින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතාමත් මිල වැඩි වුණා. හැබැයි ඒ මොන මිල වැඩි වුණත් ආදායම් වැඩි වීමක් වෙලා නැහැ. ඒ නිසා මිල වැඩි වෙනවා ආදායම් වැඩි වීමක් කරලා නැහැ. යම් බීමක් පුද්ගලයන්ගේ බොන ප්‍රමාණය ප්‍රතිශතයක යම් අඩුවක් තියෙනවා. හැබැයි මේ රජයට මේ බදු ප්‍රමාණය ලැබෙනවද කියන එක ප්‍රශ්නේ. ඉතින් එනසන මුලස්සනේ සභාපතිතුමනි මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වචාව නැවැත්වීමේ අරමුණින් අපි බලාපොරොත්තු වුණා ස්ටිකර් සිස්ටම් එකක්. මේ සියලුම මේ කර්මාන්ත ශාලාවලට ස්ටිකර් එකක් අඳුන්වලා දෙන්න. දැන් මේක තව වෙනකන් සුරාබදු දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේ සම්බන්ධයෙන් දැන් අපි ගත්ත තින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ලැබිලා තියෙන ආදායම 2014 ඉඳලා අපි ගත්තාම ලැබිලා තියෙන ආදායම ඉතාම අඩු ආදායම් ප්‍රමාණයක් මම ඔබතුමාට මුලින් කිව්වා වගේ. ඉතින් ඒ නිසා මේ ආයතනවල රජයට ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද නීති රාමු තිබුණත් මේ කිසිවක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා සුරාබදු දෙපාර්තමේන්තුව ගැන අපේ රටේ රජයට වැඩිම ආදායම් ලැබෙන ආයතන තුනකින් එකක් තමයි. එකක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. මේ ආයතන තුනෙන් ලැබෙන බදු ප්‍රමාණය අය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න මේක ඇතුලේ තියෙන වෙනම මාෆියා එකක්. සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලේ වෙනම මාෆියා එකක්. ආදායම්බදු දෙපාර්තමේන්තුව ඇතුලේ වෙනම මාෆියා එකක්. රේගුව ඇතුලේ වෙනම මාෆියා එකක්. කිසි කෙනෙකුට රේගු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මොනවත්ම දෙයක් කරගන්න බෑ. ඒ රේගුවේ තමන්ගේ රාජකාරී ඒ ඕන අවුරුදු 30 එකම තැන්. දැන් රේගුව ගත්තදී ස්කෑනින් මැෂින් එකේ ඉන්නේ. අවුරුදු 15ක් විතර එකම නිලධාරින් ටිකක්. කොරබඩු වෙනකොට බ්ලර්ඩ් වෙනවා අපවෙලියට යනවා. ඒ නිසා මේ ආයතනවල මේ පාර්ලිමේන්තුව මුදල් වලට වග කියන ආයතනේ වගේම මේ කටයුතු ආයතනවල සිද්ධ වෙනවා කියලා ඔබ පිළිබඳව. අපි මේක අපේ තියෙනවා කාර්ක සභා ගණනාවක්. මුදල් කාර්ක සභාව, කෝප් කමිටුව, ඒ වගේම කෝපා කමිටුව මේ කමිටු හරහා මේ සේවාවන් හරියට වෙනවදයි කියන ප්‍රශ්නාර්ථය මට තියෙනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මගේ මන් දිගින් දිගටම දරපු මතය තමයි මේ අනපනත් සම්මත කරගන්නවා වගේම සම්මත කරලා මේ ආයතන වලට දෙනවා වගේම ඒවා මහ පොළවේ යථාර්ථයක් වෙනවද කියන එක අධ්‍යයනය කිරීම සඳහාත් පාර්ලිමේන්තුව මගින් යම් වැඩසටහනක් හදන්න ඕනේ කියන එක. දැන් අපි ගත්තොත් මුලස්සනේ සභාපතිතුමනි අපේ රාජ්‍ය බදු ආදායම දැන් මෙතන අපේ අපනයන ආනයන පනත් කීපයක් අපි සම්මත කරගන්නවා. දැන් අපේ රටේ අපනයන ආනයන පිළිබඳ දැන් අපි ගත්ත තින් අපේ එක්ස්පෝර්ට්ස් ගත්ත තින් දැන් අපේ රටේ එක්ස්පෝර්ටර්ස්ලා ඔක්කොම පහුගිය කාලේ ඉම්පෝර්ටර්ස්ලා වුණා. මේ ඩොලර් එකත් එක්ක බිස්නස් එකක් පටන් ගත්තා. අපේ රටින් ආනයනය කරන මොනතරම් පිරිසකගේ ඒ ඩොලර්ස් ටික ලංකාවට එනවද කියලා මහ බැංකුව බලනොත් දැන් අපේ අපනයන ගත්ත තින් බිලියන 1000 ගානක්. ඒ මුදල් ලංකාවට එනවද කියලා මහ බැංකුව බලනොත් ඒ මුදල් ලංකාවට එනවා කියලා මුදල් අමාත්‍යාංශය බලනවා. ඒ මුදල් ටික අපිට ලැබෙනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමවේදයක් නැහැ මුලසනේ සභාපතිතුමනි. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ අපි ගත්තොත් අපේ රටේ රාජ්‍ය බදු ආදායම අපේ රටේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගත්තාම සාමාන්‍යයෙන් තියෙන 8%. මේක අඩු ගන්න අපි 15% දක්වාවත් ගෙනියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ගත්තොත් අපේ රටේ මීට අවුරුදු ගානකට කලින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ලිපිගුණ තිබ්බා 125ක් විතර. දැන් අද මේක 2,90,000ට බහැලා. අද පෞද්ගලික ලිපිගොනු තියෙන බදු ගෙවන පුද්ගලයෝ ඉන්නේ 25000යි. ඔබතුමා හිතන්න මිලියන 22ක් ඉන්න රටක බදු ගෙවන පුද්ගලයෝ පුද්ගලික බදු ගෙවන අය ඉන්නේ 25000ක් නම් රජය කොහොමද යන්නේ? ඉතින් රජයකට බදු ආදායම් නැතුව කොහොමද යන්නේ? මේ රටේ පාරවල් ටික නඩත්තු කරන්න ඕනේ. නොමිලේ බෙහෙත් ටික දෙන්න ඕනේ. නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ. 150කට සහනාධාර දෙන්න ඕනේ. හාල් කිලෝ 25 දෙන්න ඕනේ. 5000 දෙන්න ඕනේ. මේ සියල්ල කරන්න ඕනේ. රාජ්‍ය අතිවිශාල රාජ්‍ය සේවයක් නඩත්තු කරන්න ඕනේ. මේ සියල්ල කරන්න ඕනේ. හැබැයි මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. මේ හැම කෙනාම මේ 225ට බයිනවා. දේශපාලත්වයන්ට බයිනවා. අපි ආන රාජ්‍ය සේවකව තමන්ගේ රාජකාරී කරනවා. ද විශ්වවිද්‍යාල ආචාර්යවරු අපි දැක්කා. විශ්වවිද්‍යාල මේ රටේ උගතුන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බදු පැනුණා. දැන් මේ බද්ද මීට කලිනුත් 2019 තිබ්බා. ඒක අවුරුදු 3කට අයින් වුණා. නැවතත් ඒ බද්ද පැනෙව්වා. දැන් මේ බදු ගහනවයි කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරු ගන්නන්නේ නැහැ. ද වෛද්‍යවරු බදු ගහනවා කියලා උගන්නන්නේ මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට යනවා. දැන් මේ වෛද්‍යවරුගේ චැනලින් වලට බදු ගහනවා නම් මේකට විරුද්ධ වුණාට කමක් නැහැ. හැබැයි ලබන වැටුපට සියලු කෙනා බද්දක් ගෙවන්න ඕනේ. ඒ නිසාම ලස්සනේ සභාපතිතුමනි අපි දිගින් දිගටම දරපු තර්කේ. මේක මේ රාජ්‍ය බදු ආදායම. අපි මේක 15% දක්වාවත් වැඩි කරගත්තේ නැත්නම් මේ යාන්ත්‍රණය අපිට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බදු වැඩි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාව ලක් වෙලා තිබුණා. මේ විදිහට ගියේ නැත්නම් අපිට යන්න බෑ. අපේ රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 15%කටවත් අපිට ගේන්න බැරි නම් මේක අපිට මේක යන්න බෑ. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අපි පිළිගන්නවා මේ දවස්වල මිනිස්සුන්ට අමාරුයි. ඔව් අපි අමාරුයි. හැබැයි අපි එදා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මැයි මාසේ ජූනි මාසේ තිබ්බට වැඩිය අද රටේ වෙනස් වාතාවරණයක් හැදිලා අද රටේ විශ්ව ජනතාවට යම් විශ්වාසයක් ගොඩනැගිලා අද ආර්ථිකය යම් සුභවාදී පැත්තකට එනවා. ඉතින් ඒ නිසා මේ රටේ සියලු දෙනාම එකට එක්තහුවලා දැන් මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීව ගත්තත් මේ හැම කෙනෙකුටම බදු ගෙවන්න වෙලා තියෙනවා. මේ හැම කෙනෙකුගේ දීමනාවලට ඉන්ධන ඔක්කොම බදු ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා මේකට එක්කහුවෙලා මේ කටයුත්ත කරේ නැත්නම් අපිට මේක කරන්න බෑ. ඒ නිසා ගරු මුලස්සනේ සභාපතිතුමනි අපි කියන්නේ මේ මොනතරම් මේ ආනයන අපනයන මේ පනත් මොනවා සම්මත කරගත්තත් අපි ගත්තොතින් අපේ අපනයන අපි දැක්කා බිලියන ඉතාම හොඳ තැනක තිබුණ අපේ අපනයන මම දැක්කා ඉතාම ඉහළ අගයක් අද අපනයන වලින් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ එක්ස්පෝර්ට්ස් හොඳයි මේක තව වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපේ ආනයන ප්‍රමාණය අපි අඩු කරගන්න බල ගන්න ඕනේ. අපි උත්සාහ කරා පහුගිය කාලේ අපි ඉන්නේ යපු මානයන ආර්ථිකයකට පුරුදු වෙලා අපි මේක නිෂ්පාදන ආර්ථිකයක් කරගෙන යන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි හැම දෙයක්ම අපි අපේ රටේ නිෂ්පාදනය කරන්න කටයුතු කරන්න ඕනේ. අපි තාමත් ඉන්නේ යපු මානයන ආර්ථිකයක. අපි තාම බලන්නේ පුළුවන් තරම් දේවල් පිටරටින් ගෙන්නන්න. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් මිරිස් ටික අල්ල ටික ලුණු ටික අපි තාමත් ගේනවා. අපේ රටේ හදන්න පුළුවන් කිරිපිටි ටික අපි තාම ගේනවා. අද අපි නවසීලන්තයේ තුන්වෙනි ලොකුම එක්ස්පෝර්ට් අපි තමයි කිරි ටික. අපි තාම පිටරටින් කිරි ටික ගේනවා. අපේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බදු වැඩි කරගන්නවා මේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා වගේම අපි මේ බදු පමණකට සීමා වෙන්නේ නැතුව අපි මේ යපුම් මානයන ආර්ථිකය මිදලා නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යාම සඳහාත් රජය දැවැන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනේ. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ සඳහා ප්‍රමුඛ ස්ථානයක් දුන්නා. මේ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්නේ කියන්නේ කියලා. ඒ නිසා මං හිතන්නේ අපි එකක් විතරක් නෙවෙයි. ඒ වගේම අපේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ශක්තිමත් වෙන්න ඕනේ. මං හැමදාම කිව්වා මොනවාක්වත් හිටපු ජනාධිපති දිවංගත ප්‍රේමදාස මහත්මයාගේ කාලේ අපේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශාල දියුණුවක් ඇති වුණා. අපි දැක්ක ඇඟලුම් කර්මාන්ත ශාලා හරහා අපේ රටට දැන් අපි මේ කරන එක්ස්පෝර්ට්ස් ගත්තොතින් මෙතන බිලියන 450කට වැසෙන ආසන්න ආදායමක් අපට ලැබෙන්නේ මේ ඇඟලුම් මානයනේ හරහා. ඒ නිසා අපි එදායින් පස්සේ මේ ප්‍රේමදාස මහත්මයාගෙන් පස්සේ මං හිතන්නේ අපේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපි දියුණුවක් දැක්කේ නැහැ. ඒ නිසා බදු ආදායමෙන් පමණක් නෙවෙයි අපේ අපනයන වැඩි වෙන්න ඕනේ, ආනයන අඩු වෙන්න ඕනේ. ඒ වගේම මේ යපුම් මානයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයක් කරාගෙන යන ජාතික වැඩසටහනක් අපේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි ඔක්කොම එක්කහුවෙලා මං හිතන්නේ මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම එක්කහුවෙලා අපි දෙගොල්ල බෙදෙන්නේ නැතුව අපි රණ්ඩු කරන්නේ නැතුව මං හිතන්නේ නිදහස්ින් පස්සේ අපි මූණ දුන්න බරපතලම ආර්ථික අර්බුදයට අපි මූණ දෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරලා අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි මෙතෙන්දි කියන්නේ. ඒ වගේම අපි දැක්කා අපේ විපක්ෂයේ මැති ඇමතුරු කියන ඇමති තනතුරු අඩු කරන්නේ නැහැ, වරප්‍රසාද අඩු කරගෙන නැහැ. ඒ වගේම අපි දැක්කා දේශපාලන පත් කිරීම තානාපති කාර්යාලයට නැගලා චෝදනාවක් කරා. ඔව් අපි දැනටත් අමාත්‍ය තනතුරු 30කට දෙන්න පුළුවන් අමාත්‍ය තනතුරු අඩු වෙලා ගලව තියෙනවා. අද සමහර අමාත්‍යවරු ගත්තාම මේ අමාත්‍යවරුන්ට තමන්ගේ විශේෂත්වය බලා ගන්න බෑ. ද අපේ ගත්තොතින් අපේ ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියන ප්‍රවාහන මහමාර්ග ජනමාධ්‍ය එතුමාට ජනමාධ්‍ය අමාත්‍යංශයට ගියපු කාලයක් මතක නැහැලු. එතුමාට ප්‍රවාහනය බලන්න වෙලාවක් නැහැලු. රටේ එච්චර පාරවල් වල වලවල්. ඉතින් ඒ නිසා කරන්න බෑ. අමාත්‍ය ගත්තොතින් අපේ රමේෂ් පතිරණ ඇමතිතුමා කෝ එතුමාට තියෙන ආයතන ගාන 58ක්. මාසයකට ප්‍රෝග්‍රස් එකක් කියලා ඉවර කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ නිකම් මේ ඇමතිවරුපත් කරනවා කියලා බනිනවා. මේව නෙමෙයි රටේ කතා කළ යුතු දේවල්. අනවශ්‍ය ලෙස ඇමතිවරුපත් කළ යුතු නෑ අපි පිළිගන්නවා. හැබැයි ඊට වැඩි අපේ අවධානය යොමු කළ යුතු කාරණා තියෙනවා. මේක දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව. ඒ වගේම වරප්‍රසාද අඩු කරගෙන යන දේලා. මොකක්ද ලැබෙන මහලක වරප්‍රසාද? මේ හැමදාම තිබුණ දේවල්. ඒ නිසා මේ දේශපාලත්වයන්ට විතරක් චෝදනා කරලා මේක දේශපාලත්වෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඉඳන් තමයි මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ. හැබැයි ඒතකොට මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ දැන් අපි ගත්ත තින් උලස්සනේ සභාපතිතුමනි රටේ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩු මොනතරම් සානාධාර දීලා තියෙනවද? දැන් විදුලි බල මණ්ඩලය විදුලිය මේ රටේ ජනතාවට මොනතරම් සාන දුන්නත් ගෝඨා අපේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මට මතකයි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරපු ගිය මිල කීයද? ඒකකයක් නිෂ්පාදනය කරන්න අපට රුපියල් 44ක් ගියා. රුපියල් 15ට විදුලිය දුන්නේ. සබ්සිඩයිස් කරා රුපියල් 35ක් 40ක් විතර. ඒකේ ආ ගෞරවයක් තිබ්බද මිනිස්සුන්ගේ? ඒ අඩු කරයි කියලා මිනිස්සු තුමාට නිකන් ඉද නෑ. එතුමා ගෙදර යවුවා. බිලියන කීයක් තියෙනවද ඛනිජ තෙල් සංස්ථාව? ලීටර එකක් ගෙන්නන්න අපිට ගියා රුපියල් 400ක්. 110ට තෙල් ටික දුන්නා එතුමා. එහෙම දුන්නයි කියලා එතුමාට ගෞරවයක් තිබුණද? නෑ. ඉතින් ඒ නිසා අපි කියන්නේ එහෙම නෙවෙයි මේ ඔක්කොම එකට එක්කව් වෙලා මේ පිළිබඳ අවධානය යොමු කරලා මම හිතන්නේ මේ වැඩපිළිවෙල දැන් මම හැමදාම කියපු දේ තමයි එක පැත්තකින් මේ අරගලය හොඳයි කියල. මේ අරගලය නිසා ඇස්සැරලා තිනවා. දැන් බලන්න අපේ රටේ තෙල් ආනයනය කිරීම සඳහා අපට ගියා මාසයකට රුපියල් මිලියන 500ක්. දැන් අපට යන්නේ මිලියන 250යි. දැන් මිනිස්සු අනවශ්‍ය ලෙස තෙල් භාවිතා කරන්නේ නැහැ. මේක හොඳයි. මේක අරගලයේ විසින් අපට ගෙනත් දුන්න දෙයක්. අපේ රටේ විදුලි පරිභෝජනය ගත්තොතින් අද 19%ක් අඩු වෙලා නිකන් ගෙවල් වල ලයිට් දාපුවායි දැන් කියනවා ලයිට් නිවන්න කියලා. ඇයි ලයිට් බිල වැඩි? මිනිසුන්ට නිකන් දෙනකොට මිනිසුන්ට මේක වටිනාකමක් නැහැ. තෙල් අඩු නම් ඔහේ යනවා. දැන් තෙල් ගණන් වැඩි නිසා මිනිසු තෙල් පිරිමහනවා. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේ සියල්ල පිළිබඳ අද වත්මන් ජනාධිපතිවරයා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේනෙම සදා එතුමා විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් මේකෙදි මං හිතන්නේ අපි දේශපාලන කෝණේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක තියෙන ප්‍රශ්න හවුල් කරගෙන අපි රණ්ඩු කරගන්නවද මේ රට ගොඩ ගන්නවද කියන එක අපිට තියෙන. ඒ නිසා අපිට දේශපාලනේ දැන් බොහෝ වෙලාවට ගොඩක් අය හිතන්නේ මේක තමන්ගේ බලය. දැන් සමහරු ඉන්නවා ඇමතිකම් තිබුණා ඇමතිකම් නැති වුණා එහා පැත්තට ගියා දුකයි. අපිට ඒක තේරෙනවා. එහෙම නම් ඇමතිකම් නැත කියලා දුකයි. ඉතින් එහෙම නැති අපිටත් මේ ඇමතිකම් නැහැ කියලා අපිටත් ඉන්න පුළුවන්. ඒක නෙමෙයි මේ වගේ තීරණාත්මක වෙලාවක. දැන් විපක්ෂයට බලන් ඉන්නවා ආණ්ඩුවක් ගන්න. ජනතා විමුක්ති පෙරමුණ බලන් ඉන්නවා බලයට. හැබැයි මේ වෙලාවේ අපි කළ යුත්තේ දේශපාලනේ. කට්ටිය කතා කරලා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න රටක් තියෙන්නේ නැහැ. රටක් නැති වුණොත් ඒකේ මොන අහුවල් ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරන්නද? ඒ නිසා අපි ඔක්කොම එකට එක්ක අහුවෙලා. මං හිතන්නේ අපි හැමදාම මට මතකයි තීරණාත්මක යුද්ධේ වෙලාවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධේ තීරණාත්මක වෙලාවේ අපිට මතකයි ඒක පරාජය කරන්න විපක්ෂයේ දරපු උත්සාහය. විපක්ෂයේ කටයුතු කරපු ආකාරය වෙන මොකුත් නෙමෙයි. අද ඔය කතා කරන අනුර කුමාර දිසානායක මහත්තයා එතුමා හැසිරිච්ච ආකාරය මට මතකයි 2009 යුද්ධේ තීරණාත්මක වෙලාවේ මේ පාර්ලිමේන්තුව අයවැය තුමනා සිවිරත්නාගේ ඇමතුම ඔබතුමාට මතක ඇති. ඒ අයවැය පරාජය කරන්න නායකත්වයේ ගත්තේ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ. යුද්ධේ තීරණාත්මක වෙලාවේ අයවැය පරාජය කරන්න කටයුතු කරන්න කිව්වා. ඒ නිසා මේ කතා කරන දේවල් නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ ඒ යුද්ධ ජයග්‍රහණ වෙලාවේ දායකුනේ නැහැ. එදා කිරියල්ල මහත්තයා මොනවාද කිව්වේ? කිලිනච්චියට කියලා මැදවච්චියට තමයි කියලා කිව්වා. එහෙම කතා කරේ. ඒ නිසා එදා ඒ තීරණාත්මක යුද්ධය අවසන් කරගන්න පුළුවන් වුණා නම් අපිට මේ රටේ කොරෝනා වසංගතයෙන් බැටකෑපු මේ කොරෝනා අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් වුණා නම් මේ ආර්ථික අර්බුදයත් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ විපක්ෂ අපි ඔක්කොම එක්කව් වෙලා මේ වෙලාවේ අපට දැනෙනවා දැන් හොඳ පසුබිමක් හැදිලා තියෙනවා. දෙයියගරු ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ණය ලබා දීම පිළිබඳ සහතිකය තමයි ලබා දීලා තිබුණා පෙරේද රාත්‍රී වෙනකොට. අපි විශ්වාස කරනවා මාර්තු මාසේ 20 වෙනකොට ඒ අවශ්‍ය නීති අනුකූල කටයුතු සිද්ධ වෙයි කියලා. දැන් අද වෙනකොට ඩොලරේ බහලා තියෙනවා. අපිට තිබුණා ලොකුම ප්‍රශ්නේ. අපි හිතනවා මේක 300ට 275ට විතර අඩු වෙයි කියලා. 300ට 275ට අඩු වෙනවායි කියලා කියන්නේ තෙල් මිල අඩු වෙනවා. ඒ කියන්නේ විදුලි බිල අඩු වෙනවා. පිටරටින් ගෙන ආනයනය කරන සියලු භාණ්ඩ වල මිල අඩු වෙනවා. ඒ නිසාද මිනිසුන්ට තියෙන ලොකුම අමාරුව ජීවත් වීමේ බර. ඒ නිසා මේ ජීවන බර ලිහිල් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ අපි කරන්න ඕනේ පාරට බැහැලා උද්ඝෝෂණ කරන එක නෙවෙයි. අපි ඔක්කොම එකට එක්කහුවලා මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන අපි යුද්ධේ වෙලාවේ එකට හිටියේ නැහැ. කොවිඩ් එක වෙලාවේ අපි එකට හිටියේ නැහැ. අඩු ගානේ මේ ආර්ථික කඩාවැටීමේදීවත් අපි ඔක්කොම එකට ඉඳගෙන මේ රට ගඩගෙන ගොඩ ගන්න කටයුතු කරන්න කියන යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. ඊළඟට හොනරබල් ඉරාන් වික්‍රමරත්න you have 9 minutes
ස්තුති මම ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා අද සඳහන් කළා අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා ආර්ථිකය ගොඩනගන්න අපි ඒක ගැන එකඟයි නමුත් ඒ වගේම ප්‍රකාශ කළා අපේ රටක් තියෙන්න ඕනේ කියලා ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ඉස්සලා මම ඒක ගැන පොඩ්ඩක්වත් එකඟ නැහැ මේ රටේ ජන වාර්ගික ප්‍රශ්නයක් තිබිලා තියෙනවා අපි එකෙන් එළියට එන්න තාමත් වැයම් කරනවා යුද්ධය අවසන් නමුත් සාමය පිහිටවන්න ඕනේ ඒ වගේම පන්ති ભેද ප්‍රශ්නයක් මේ රටේ ඇති කරන්න එපා ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය අපි හැමතිස්සෙම ආරක්ෂා කළ යුතුයි ඒ හේතුව නිසා ඉතින් අද මම ඒ විෂයට යන්නේ නැහැ නමුත් අද කාන්තා දිනේ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ කාන්තාවන් 152ක් 53ක් රටේ සිටිනවා පාර්ලිමේන්තුව තුළ තියෙන නියෝජනය ඇවිල්ලා 105යි ඒ වගේම අපි බැලුවොත් කාන්තා දායකත්වයේ දිහා බැලුවොත් ආර්ථිකයට ඒක හුඟක් අඩු වෙන්න හේතුව ඇවිල්ලා ඒකලට අවස්ථාව නැති එකයි අපි දන්නවා පාසල් ගියත් සාමාන්‍ය පෙළ විභාගය ගත්තත් උසස් පෙළ විභාගය ගත්තත් ඒ වගේම විශ්වවිද්‍යාලයේ ගත්තත් නැත්නම් වෘත්තීය අධ්‍යාපනය ගත්තත් හැම එකෙම ඉන්ද්‍රියෙන්ම ඉන්න ප්‍රතිශතයක් හැටියට කාන්තාවන් තමයි ඉන්ද්‍රියෙන්ම සිටින්නේ සංඛ්‍යාවක් හැටියටම එනමුත් විශාල බාධාවල් තියෙනවා සංස්කෘතිමය බාධාවල් තියෙනවා ඒ වගේම එක එක වෙනත් නීති රීතිවල බාධාවල් තිබෙනවා කාන්තා දායකත්වය වැඩි කර ගන්න කාන්තා දායකත්වය ඇවිල්ලා 135ක් විතර වෙනවා ශ්‍රම බලකායේ පිරිමි දායකත්වයේ 65%කට වැඩි වෙලා තියෙන අවස්ථාවේදී ඒ නිසා අනිවාර්යෙන්ම අපි එකට වැඩ කරන්නට ඕනේ අද කාන්තා දිනේ නිසා නෙමෙයි මම මේක සඳහන් කරන්නේ හැමදාම කාන්තා දිනේ වෙන්න ඕනේ ඉතින් මම මේක සඳහන් කරන්නේ අපි කාන්තා නියෝජනය වැඩි කරන්න බොහොම හොඳයි ඒ කියන්නේ අපි බලන්න ඕනේ කාන්තා නියෝජනය වැඩි කරන්න 365ට මෙතකොට ඉඳි ඒ වගේම ආර්ථික දායකත්වය විශේෂයෙන්ම මාතෘ නිවාඩු ගන්නකොට ඒකේ වියදම පුද්ගලිකාංශය දරන්නේ නැහැ බිලියන 5ක් විතර වෙනවා මම හැමතිස්සෙම යෝජනා කරන්නේ ඒක රජයෙන් ගෙවන්න කියලා රජයෙන් ගෙවුවොත් කාන්තාවන්ව ශ්‍රම බලකායට එකතු කර ගැනීම පුද්ගලිකාංශයක් කරයි. ඉතින් අපි මේ වගේ දේවල් එකතු වෙලා මේවා කළ යුතුයි. ඒතර 365ම අපිට කියන්න පුළුවන් කාන්තා දිනය කියලා. අද ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම තිබුණා සුරාබදු පනතේ යම්කිසි වෙනස් වීම අපනායන ආනායනය ගැනත් මම කතා කරන්න යන්නේ පුළුල්ව ආර්ථිකය ගැනයි මේ අවස්ථාවේදී. මම අද කතානායකතුමාට පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එකක් ඇවිල්ලා විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධනයක්. විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධනයක්. ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක. දෙවෙනි එක ඉදිරිපත් කළේ එකතු කළ අගය මත බදු සංශෝධනය. VAT එකේ සංශෝධනයක් ඉදිරිපත් කළේ. දැන් මේ සංශෝධන ඉදිරිපත් කරන්න හේතුවක් තිබුණා. එකක් ඇවිල්ලා අපි කියනවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ 148 කියනවා පාර්ලිමේන්තුවට තමයි පූර්ණ බලය තියෙන්නේ කියලා මූල්‍ය පිළිබඳව මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම එහෙම අපි සඳහන් කළාට අපි දන්නවා ඇමති කෙනෙකුට මුදල් ඇමතිතුමාට පුළුවන් සමහර බදු තීරණය කරන්න පුළුවන් ඒ බදු නිදහස තීරණය කරන්න පුළුවන් ටැක්ස් ටේබල් එක ඒක තීරණය කරන්න පුළුවන් ඒ වගේම ඒ බදු ප්‍රතිශතයක් තීරණය කරන්න පුළුවන් මේක විශේෂයෙන්ම මම බැලුවා ඒක එකතුක ලගේ මද බද්දටයි විශේෂ වෙළඳ බඩු වාණ්ඩ මද්දටයි ඒක එහෙම තීරණය කරන පාර්ලිමේන්තුවට කිසිවක් ඒක ගැන කරන්න බෑ මේක විශාල ගැටලුවක් ප්‍රශ්නයක් මේක ඇත්තටම විවස්ථාවට පටහැනි හරිද එතකොට මේක ඉදිරිපත් කරන වෙලාවේ තමයි අධිකරණයට ගිහිල්ලා තීරණයක් ගන්න තිබුණේ නමුත් දැන් අපිට එහෙම එකක් නැහැ මොකද මේක අධිකරණයට ගිහිල්ලා තිබුණේ නැහැ ඉතින් අපිට තියෙන්නේ බිල් එකක් දෙනකොට යන්නේ විතරයි ඒක පනතක් වුණාට පස්සේ අධිකරණයට යන්න බෑ ඉතින් ඒ කොට ඉතින් මෙතන විවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා අපි හැමෝම දන්න කාරණයක් ගැන කතා කළොත් බද්දක් තියෙනවා ස්පෙෂල් කොමොඩිටි ලෙවි එකක් තියෙනවා විශේෂ වෙළඳ බාණ්ඩ බද්ධ. ඒක අඩු කරනවා. දැන් මේ ළඟදී තිබුණ උදාහරණය ඇවිල්ලා 20/20 ඔක්තෝබර් මාසයේදී සීනි කිලෝවක් රුපියල් 50යි බද්ධ. එක රාත්‍රියකින් එක 125ක් කළා. ඒක තනි තීරණයක්. මුදල් ඇමතිතුමා ගත්ත තනි තීරණයක්. 125කට අඩු කළා. ඒ කියන්නේ 97.5 99.5කින් අඩු කළා. තව විදිහකට කිව්වොත්. බද්ධ. එක රාත්‍රියකින්ම අඩු කළා. කරලා ඉවර වෙලා ඒ ඔක්තෝබර් මාසේ 20/20, 20/21 පෙබරවාරි මාසේ මුදල් ආමාත්‍යාංශයේ ලේකම්ව ගේනවා පාර්ලිමේන්තුවට. ගෙනල්ලා එයාගෙන් අහපුවාම එයා කියනවා රුපියල් බිලියන 15.9ක් අහිමි වෙලා තිනවා කියලා මේ මාස 3 මාරේදී. ඒක අපි දෙසැම්බර් මාසේ වෙනකන් ගත්තොත් රුපියල් බිලියන 59ක් රුපියල් බිලියන 60කට ආසන්නව රජයට ආදායම අහිමි වෙලා තිනවා. එක පුද්ගලයෙක්ගේ තීරණයෙන් පාර්ලිමේන්තුව තීරණය නෙමෙයි එක පුද්ගලයෙක්ගේ තීරණයෙන් ඒක අහිමි වෙලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ 52ම විවස්ථාවට පටහැනි විශේෂ වෙළඳ බාණ්ඩ බද්දයි එකතු කළ අගේ මත බද්දයි විවස්ථාවට පටහැනි. එතකොට ඒක අහිමි වෙච්ච ප්‍රමාණය. තව මේක දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ බලය පුද්ගලයකට තියෙනකොට මේක අල්ලස දූෂණයට පාරක් වෙලා තියෙනවා. මොකද හිතලා බලන්න රුපියල් බිලියන 60ක වාසියක් කාට හරි ලැබෙනවනම් 60 අමතක කරන්න මාස 3 හැමෙන් රුපියල් බිලියන 16යිනේ රුපියල් බිලියන 16ක වාසියක් කාට හරි ලැබෙනවනම් හරි රුපියල් මිලියන 50ක් මාසයකට අවුරුද්දකට දුන්නත් රුපියල් මිලියන 600යි පුද්ගලික අංශේ වාසිය රුපියල් බිලියන 16යි හොර ඒක අල්ලස දූෂණයේ තිබුණත් ඒකෙන් 10%ක් ගත්තත් විශාල ප්‍රමාණයක් ඒකෙන් කාටද වාසිය තියෙන්නේ ඒ පුද්ගලික අංශයක් නට වාසිය තියෙන්නේ හැබැයි හොරකම වංචාව තියෙනවා නම් ඒ දේශපාලඥයන්ටයි නිලධාරීන්ටයි වාසියක් තියෙනවා මේක අපි නැති කරන්න ඕනේ මේක අපි අවම කරන්න ඕනේ මේක දෙකක් නැහැ මේක කළ යුතුමයි එක පුද්ගලයෙක්ට ඒක තීරණය කරන්න අපිට දෙන්න බෑ මේක වැරදි මේ 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 මේක ඇවිල්ලා අපි දන්නවා 20/20 20/22 හරිද ආණ්ඩුව ස්පෙෂල් ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් ටැක්ස් එකක් ස්පෙෂල් GST එකක් කියලා එකක් ඉදිරිපත් කළා ඒක ඉදිරිපත් කරපු වෙලාවේදී අධිකරණයට ගියා අධිකරණයට ගිහිල්ලා මේක ගැන කතා කරනකොට ඒකත් හරියටම මේ විශේෂ වෙළඳ බාණ්ඩයි එකතු කළ අගේ මත බදු බාණ්ඩය වගේම තමයි මුදල් ඇමතිතුමාට බලය දෙනවා තීරණය කරන්න ස්පෙෂල් GST එකේ ඉතින් අධිකරණයට ගියා ඒ වෙලාවේ අධිකරණයට ඒ වෙලාවේ ගිහාම අධිකරණය කිව්වා මේක සම්පූර්ණයෙන්ම විරෝධී විවස්ථාවට විරෝධී ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියලා ඒ නිසා මේ දෙකෙන් මම යෝජනා කරලා තියෙන්නේ බොහොම සුළු දෙයක් ඒ සුළු දේ ඇවිල්ලා වෙනස ප්‍රතිසංශෝධනය ඇවිල්ලා ඒක වැඩි කරන්න තියෙනවනම් අඩු කරන්න තියෙනවනම් කෙලිම පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තුවට ගෙනලා පාර්ලිමේන්තුව අනුමැතිය ලබන්න ලැබුවට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් So
Honorable Member, you have 2 more minutes.
Yes, I have presented today 2 amendments to 2 bills. One is on the special commodity levy and the other is on the value-added tax. These 2 taxes are at the sole discretion of the Minister of Finance. He doesn't even need cabinet approval. He can just decide to reduce it. And the most recent situation was in October 2020 when the tax, special commodity levy on sugar, was rupees 50 per kilogram. In one night, he reduced it to 25 cents. One night. And the loss, according to the Secretary of the Treasury, just 3.5 months later, when he was called to Parliament and questioned in February 2021, he said was 15.9 billion. If you take it up to December, it's 59 billion. What is this? Huge sums of money. For an election, we are arguing whether the government has 4.5 billion rupees to spend on election. What kind of crap are we talking about finance? This is what he has. So the government tried in 2022 to introduce a special goods and services tax, a GST bill. They brought it to parliament. And we went to the courts and the courts said, you can't do this. And I will close by reading very quickly the determination of the courts. Thus, by empowering the minister in the manner provided in clause 2 and 3, Parliament distinctively and manifestly loses control over public finance and unconstitutionally alienates such power to the minister. in the circumstances this court holds that clause 2, 3 and 4 individually and collectively amount to an infringement of article 148 of the constitution read with article 76 by virtue of such infringement violates article 4 read with article 3 of the constitution. It says completely against the constitution, and therefore I am saying the SCL and the VAT must be amended so that Parliament decides when to increase and when to reduce taxes. Thank you for the time.
Thank you very much. Ilangata Honorable Dilum Mamunugama, you have 11 minutes.
Garu Mulasana Ruda Antumani, Adadine Anikut Regulasit Samaga, Colomba Varaya Nagare Tula, Liapadinchi Samaga Magnetang, offshore company. ව්‍යාපදින්චි කරන ආකාරය සහ ඩීරෙජිස්ටර් කරන ආකාරය ව්‍යාපදින්චි අවලංගු කරන ආකාරය පිළිබඳ රෙගුලාසිත් අද දිනේ අපි හවස්වරුවේ සම්මත කරන්න නියමිතව තියෙනවා. සහ අනිකුත් කාරණා වලට පැමිණීමට ප්‍රථමයෙන් ඒ ගැන සුළු පැහැදිලි කිරීමක් අපි කෙරුවොත් විශේෂයෙන් an application to register an offshore company should be made as set out form number 1 මෙන්න මේ ෆෝම් එකත් අද දිනේ අපි මේ ෆෝමැට් එක අපි අනුමත කරනවා. ඒ වගේම upon issuing license of the letter of approval in principle by the commission written recommendation will be submitted to the register general of companies ROC කියන register general දෙපාර්තමේන්තුවට. ඒ වගේම to register the applicant company as an offshore company upon the payment of the stipulated fees. Thereafter, the ROC will issue a certificate of registration for the offshore company to engage in business for the area of authorized of the Colombo port city. Meka visheshamma register general department to saha registers of companies ek abhi ape commission neke siruna sahakatcha karla. The ROC within 3 days of submitting the recommendation by the commission will enter the name of the company in the register of offshore companies. Offshore company register lies to it. දින 3ක් ඇතුළත මේ ලියාපදිංචි සමාගම ක්‍රියාත්මක කරන්න තමයි මේ රෙගුලාසි වල සඳහන් කරන්නේ. ඒකට අදාළ ෆෝමැට්ස් මේකේ සඳහන් වෙනවා. නමුත් මේකේ පත්‍රිකාවල සඳහන් වුණත් මේ සියල්ල මාර්ගගත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට තමයි මේවා ලියාපදිංචිය කළ යුතු වෙන්නේ. ඊට වැඩිය ගැන මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මම හිතන්නේ මේ ගැන කවුරුත් විරුද්ධතාවයක් තියෙන කාරණයක් නැහැ. නමුත් විශේෂයෙන් මේ වරාය නගරය ගැන කතා කරනකොටත් ඒ පිළිබඳ විශාල කාර්යභාරයක් කරපු අපේ සම්පික අමාත්‍යතුමත් මේ ස්ථානයේ සිටින අවස්ථාවේදී වරාය නගරය වගේම මේ රටට මේ ගැටලුවෙන් ගොඩ එම සඳහා අපි නිතරම කියන ආකාරයට අපේ අමාත්‍යතුමත් මම දැක්ක පහුගිය දිනවල කතා කරපු ආකාරයට ආයෝජකෙන් ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත්. එමනම් මේ කාරණයේදී මූලිකව විය යුත්තේ ඉන්වෙස්ටර් ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් නැත්නම් ආයෝජකින්ට සුබදායි පරිසරයක් මේ රට තුල අපි බිහි කරන්නට අවශ්‍යයි. කොළඹ වරාය නගරයේ වේවා BOI zone එකක් ඇතුළත වේවා පිටත වේවා ඒ සඳහා ඉන්වෙස්ටර් ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් නැත්තම් ආයෝජකින්ට ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරන්න උවමනාවක් නැහැ. ලෝකේ ඕනෑම තරම් ඔබතුමා දන්නා පරිදි ලෝකේ ඔබතුමා නිතරම මට කතා කරනවා මේ ආයෝජන සම්බන්ධව. ලෝකේ ඕනෑම තරම් රටවල් තියෙනවා ආයෝජකින්ව වැළඳගන්න. එය වෙකගෙන ගිහිල්ලා ඉඩම් කඩම් නිකන් දීලා රජයෙන් වියදම් කරලා ඒ අයව ඒ රටවල් වලට ගෙන්නා ගැනීමේ උපක්‍රම භාවිතා කරන ඕනෑම තරම් රටවල් දැන් බිහි වෙමින් පවතිනවා. ලෝකේ බංග්ලාදේශ එකක්, වියට්නාමය දැන් ඉතාම ශීඝ්‍රයෙන් ආයෝජකයෝ අදගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. එමනම් මේ පරිසරය තුල අපි තරඟ කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම මේ කාරණේදී අනිකුත් කාරණා වලට යන්න කලින් රටේ ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය ඉතාම වැදගත්. අපේ පහුගිය කාලේ අපි කියන්න ඕනේ පහුගිය දිනවල අපි ඉස්සර ඇමතුමනි මේවා අසං කරනකොට මාධ්‍ය දාන්නේ නැහැ. නමුත් දැන් අපි ඒවා මාධ්‍යට දාලා උත්සාහ කරන්නේ රටට අඩුම තරමේ පණිවිඩයක් යවන්න අඩුමතරම ආයෝජකයෝ පැමිණෙනකොට ඒ අය පලවා හරින විදිහේ වැඩ මේ රටේ නොකර වීදි සටන් අඩුමතරම ටිකක් අඩු කරලා මේ ආයෝජකින්ට හිතකර පරිසරයක් සකස් කරලා දෙන්න කියන කාරණා. සංචාරක ව්‍යාපාරයේ ඒ තරම් මූල අසනාරුවට මන්තුමනි එකත් ටිකක් අමාරු එකක් කලබල තියෙනකොට දියුණු කරන්න. නමුත් ඒක මේ තරම් හිතන්නේ නෑ සංචාරකෙක් පැමිණ. සංචාරකෙ පැමිණුර බලන්නේ එයාට විනෝද වෙන්න පුළුවන්ද, එයාට තියෙන ආකර්ෂණීය ස්ථාන මොනවද, එයාගේ වියදම මොකද්ද මේ. හැබැයි ආයෝජකෙක් එහෙම නෙමෙයි. ආයෝජකෙක් පැමිණෙන්නේ විශාල ඩොලර් ගාණක් මේ රටේට ගෙනල්ලා ඒ ව්‍යාපාරයේ ආරම්භ කරලා ඒ ව්‍යාපාරයේ පවත්වගෙන ගිහිල්ලා යම් ලාභයක් ලැබීම තමයි එයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එහෙනම් මේ අය අනිවාර්යයෙන්ම ඒ ආයෝජනය කිරීමේ රට තෝරා ගැනීමේදී රටේ තියෙන ස්ථාවරභාවය පිළිබඳව එයා කල්පනා කරනවා. ඒ නිසා අපි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා වගේ අපි කරපු ඒවා කියන්න ගියොත් මැතිතුමනි දීර්ඝව කියන්න පුළුවන්, ඒවා මම කියන්න යන්නේ නැහැ. නමුත් ආයෝජන පැත්තෙන් අපි කතා කරුවොත් මේ රටට වැඩිම ආයෝජන ඇවිල්ලා තියෙන්නේ 2019 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉරාජ යටතේ ඩොලර් බිලියන 2.8ක් ඩොලර් බිලියන 3කට ආසන්න. ඒකට හම්බන්තොට වරායක් තියෙනවා. නමුත් ඒකත් ආයෝජනයක් කාටවත් නැහැ කියන්න බෑ. එහෙමනම් ආයෝජන පැත්තෙන් ගත්තත් ඒ විදිහේ වැඩ කොටසක් ඒ රටියත් කරලා තියෙනවා. විශාල වැඩ කොටසක් කරලා තිබුණත් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්ව ආකාරයට පසුව ඇති වෙච්ච ප්‍රශ්න නිසා කොවිඩ් එක ගැන ගත්තොත් සියලු දෙනා පිළිගන්නවා ඒක සාර්ථකව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මර්ධනය කෙරුවයි. හැබැයි පසුව ඇති වෙච්ච තත්වයන් අනුව මේ අරගල ඇති කරලා ජනතාව පාරට බැහැලා ඒ ජනාධිපතිතුමා යන එක විතරක් නෙමෙයි ප්‍රධාන කාරණේ රට අස්ථාවරභාවයට පත්. ජනාධිපති මන්දිරය අල්ලගෙන ඒකේ සබංගාල පූල් එකේ නාපුවම රටේ ස්ථාවරභාවයක් කොහෙත්ම පෙන්වුම් කරන්නේ නැහැ. ඒ නිසා ආයෝජකයන් ලයිස්තුවේ හිටපුවත් සහ මුලින්ම නතර වුණා. හැබැයි දැන් සුබදායි තත්වයක් තියෙනවා. දැන් රුපියල ස්ථාවර වීමත් එක්ක දැන් ක්‍රමක්‍රමයෙන් ආයෝජක වෙන ඔබතුමාලා දකින්න අපි මාධ්‍යටත් මේවා දානවා. දැන් සතියට අපි දෙකක් තුනක් මේ ගිවිසුම් අපි අස්සම් කරමින් සිටිනවා. ඒ කියන්නේ මොකක්ද අපිට එන පණිවිඩය? ඒ කියන්නේ නැවතත් අපේ අය පිළිගන්නේ නැති වෙන්න පුළුවන්, විපක්ෂය පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ මුදල් ගෙනල්ලා මේ රටේ ආයෝජනය කරන්න සූදානම් අය පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ නැවතත් මේ රට ස්ථාවර වෙමින් පවතිනවා කියලා නැත්තම් ඔය ඔළුවෙන් හිටගෙන කිව්වත් විපක්ෂය මොනවා කිව්වත් ඇවිල්ලා ඒ අයගේ මුදල් මේ රටේ දාන්න ගිවිසුම් අස්සම් කරන්නේ නැහැ. එමනම් ඒ ප්‍රවණතාවය දැන් ආරම්භ වෙලා තියෙනවා. අපි දන්නවා අපි IMF එක ගැන කතා කරනවා, අපි World Bank ගැන කතා කරනවා. මේ ඔක්කොම ණයවල්. මේ ණයත් අපි අරන් ස්ථාවර වෙලා අපි ආපහු ගෙවන්න ඕනේ. එමනම් දැන් අපි IMF එකත් එක්ක ණය ගන්න ක්‍රමවේදය වගේම මේ ගිවිසුම් අස්සම් කරන ක්‍රමවේදය වගේ මේ ණය වලින් කරන්නේ මොනවදව කල්පනා කරනවා වගේම මේ ණය ගෙවන ක්‍රමවේදය සඳහා තියෙන එකම ක්‍රමවේදය වෙන විදියක් නැහැ. ආයෝජකයෝ ආකර්ෂණය කර ගැනීමම කරන්න වෙනවා. එහෙනම් අද රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මම කියනවා අපිට අද තියෙන ප්‍රධානම බාධක රාජ්‍ය අංශයේ අනුමැතියන් ගන්න ඒවට යම් යම් ඒවා දැන් අපි කමිටුපත් කරලා ඒවා निराකරණය කරමින් යනවා. දැන් අපි සති 3ක් ඇතුළත ඒ සියලුම අනුමැතියන් ආයෝජන මණ්ඩලයේ IFC එක හරහා අරන් දෙන තත්ත්වයට දැන් අපි කටයුතු කරලාද. අද අපිට තියෙන ප්‍රධානම බාධකය තමයි තමන්ගේ අරමුණ ඉක්මවා ගිය වීදි සටන. හැමතුමා මොකද්ද අරමුණ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙදර යවනකම් එතුමාට කැමති වුණේ නැත්නම් සමහර තානාපතිවරුත් අකමැති වුණා නම් කුමන්ත්‍රණයකුත් තිබුණා නම් එතුමා ගෙදර යවන්න ඕන නම් එතුමා යවලා ඉවරයිද? එතුමා යවල ඉවර වුණා නම් ඒ වීදි සටනේ අරමුණ ඉවරයි, ඒක එතනින් නතර වෙන්න ඕනේ. ඒක එතනින් නතර නොවී තවදුරටත් මේ වීදි සටන් ක්‍රියාත්මක කරනවා කියන්නේ එන එන මිනිහට යන්න කියනවා කියන්නේ හැමදාම කඳුළු ගෑස් ගහන බැටන් පොඩු ප්‍රහාර එල්ල කරන දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ පළවෙනි අය කියලා කියන්නේ මේ රට රජයත් සමගම රජය විනාශ කරන්න ඕනේ වෙන්න පුළුවන්. නමුත් රජයත් සමග රටත් විනාශ කරන්න අරමුණක් තියෙන කණ්ඩායම් තමයි මේවා ක්‍රියාත්මක කරන්න කියන කාරණේ අපිට කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙයි. එයාගෙන් අපි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ වේවා වෙන අරගල කරුව වේවා මොකක් හරි කමක් නැහැ. මේ ආයෝජන පරිසරය විකෘති කරන්න එපා. මේ ගැටලුවෙන් එළියට එන්න තියෙන එකම විසඳුම නැති කරන්න එපා. කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කොන්දපණ තිබුණේ මේ අභියෝගේ බාර ගන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය සියලු දෙනාගෙන් ඇහුවා මම එතන හිටපු කෙනෙක්. මමයි රමේෂ් පදරණ මැතිතුමායි තමයි ඒ වෙලාවේ ජනාධිපති මන්දිරේ හිටියේ. ෆීල් මාර්ෂල් තුමත් සමග පැය දෙකක් සාකච්ඡා කරුවා. ඒ සාකච්ඡා විවරණකම්ම මම හිටියා. සරිත් ප්‍රේමදාස මැතිතුමාලගෙන් අනිත් අයගෙන් දුරකථනයෙන් විමසව්වා. හැබැයි අවසානයේ අභියෝගේ බාර ගන්න සූදානම් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. අද මම බය නැතුව ආයෝජන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කියන්න කැමති එතුමා ඒ බාරගත් අභියෝගය 100%ක් අපි කියන්නේ නැහැ ගොඩ ඇවිල්ලා තියෙනවායි කියලා. හැබැයි එතුමා මේ ප්‍රශ්නේ නැවත කඩා හැලීමෙන් තිබුණු ගුවන් යානේ ක්‍රෑෂ් වෙන්න යමින් තිබුණු ගුවන් යානය බිමට ක්‍රෑෂ් වෙන්න ඉස්සෙල්ලා එතුමාට ඒක උඩට ඇදගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා අපි කියන්නට අවශ්‍යයි. ඇවිල්ලා අද දිවිසුම්ගත වෙන්න කටයුතු කරලා තියෙනවා. නැවත නැවතත් අපි මේ අරගලකරුවන්ගෙන් සහ මේ මැතිවරණ ඉල්ලන මැතිවරණ තියන්න ඕනේ එක අපි දන්නවා. ඒක රටවත් නැහැ කියන්න බෑ. හැබැයි අපිට ප්‍රාදේශමා මන්ත්‍රීවරු තව 8000ක් පත් කරග අමතුමා ඒ මන්ත්‍රීවරුන්ට අපේ මන්ත්‍රීවරු තමයි වැඩියෙන් ඉන්නේ. අපි තමයි කැමති අය නැවත පත් වෙනවට. පොහොට්ටුවේ වැඩියෙන් ඉන්නේ. හැබැයි මන්ත්‍රීවරු 8000ක් පත් කරගෙන මෙතුමා කිව්වා වගේ අපි කියමු චන්දර සල්ලි දුන්නයි කියලා. චන්දර සල්ලි දීලා මන්ත්‍රීවරු 8000ක් පත් කරගත්තයි කියමු. ඒ පත් වෙන 8000ට ගමේට වැඩ කරන්න රුපියල් 50000ක් දෙන්න මුදල් නැතිනම් අපිට ආපහු සිද්ධ වෙන්නේ තවත් 8000කට පඩි ගෙවනක විතර නම් මේ අවස්ථාවේ මේ මැතිවරණයේ අවශ්‍යතාවය තියෙනවද කියන එක පිළිබඳවත් අපි මේක අර්බුදයක් සාමාන්‍ය තත්වයක් නෙමෙයි. අර්බුදයක් තුලදී මේකද දැන් ප්‍රමුඛතාව කියන කාරණේත් අපි කල්පනා කරන්න ඕනේ කියන කාරණේ මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Patali Champikaranawaka, you have 8 minutes.
ගරු මුලාසනාරුඩි මන්ත්‍රීතුමනි, අද දිනය ලෝක කාන්තාවන්ගේ දිනය. අත වශයෙන්ම මේ අද පවතින අර්බුදයේ ප්‍රධාන බැරෑරුම් වගකීම ගිහිල්ලා තියෙන්නේ ගෘහණියට. සිංහලෙන් මේ ගෘහණිය කියන්නේ ගෘහයේ ඉන්න කාන්තාව කියන එක. සාමාන්‍යයෙන් අපි ගෘහ මූලික කියලා කියන්නේ ගෙදර ඉන්න පිරිමියට. නමුත් අද මේ අර්බුදය, මේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම පාහේ මේ ගෙදර ඉන්න කාන්තාවට, අම්මට, සහෝදරියට අද බලපාලා තියෙනවා. මෙතනදී දැන් පැන නැගිච්ච තව වැදගත් කාරණයක්, එක්තරා අවස්ථාවක් තිබුණා ලංකාවේ ශ්‍රම බලකායෙන් 148ක් කාන්තාවන් සිටින. නමුත් දැන් ඒක 134ට පමණ අඩු වෙලා තිබෙනවා. ඒ ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මේ මව්වරුන්ගේ වගකීම් ඉෂ්ටුකරන ගමන් කිරීම නිසා කාන්තාවට අද ඒ ප්‍රධාන ආදායම් මාර්ගයක් හැටියට තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුජ්‍යලික අංශය ලංකාවේ කාන්තාවන් රැකියාවට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැබ්බරවීම්, දරුවන් ලැබීම්, මාසික ඔසප් චක්‍රය වැනි කරුණු ගැන හිතලා කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියේ මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද රටේ වෘත්තීය පැත්තෙන් ගත්තොත් වෛද්‍ය, ඉංජිනේරු, නීති, ගණකාධිකාරී වැනි වෘත්ති ශේෂ්ත්‍රවල අද සාතිශය බහුතරය කාන්තාව. විශ්වවිද්‍යාලවල 70%ක්ම ඉන්නේ අද කාන්තාව. ඒ අයට පෞද්ගලිකාංශයේ ආර්ථිකයට දායක වෙන්න බැරි නම් ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒ ගැන රජයේ මැදිහත් වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ වගේම අද දිනේ යම් යම් කැසට් නිවේදන වගේක් අපි අනුමත කරන්න යනවා. ආනයන අපනයන පිළිබඳව ඇතැම් භාණ්ඩ ගෙන්වීම අපේ වෙළඳාමැතිතුමත් ඉන්නවා, නතර කරලා තියෙනවා සහල්ලාදිය. ඒ වගේම ඇතැම් භාණ්ඩ ගෙන්වීම සඳහා නැවත වතාවක් විවෘත ගිණුම් ක්‍රමය, ඕපන් අකවුන්ට් ක්‍රමය ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රශ්නය ගෙනාපු වෙලාවේ මුදල් ගිණුම්කාරක සභාවට මම ඇහුවා මේ සම්බන්ධයෙන් මොකද්ද මහ බැංකුවේ ස්ථාවරය කියලා. මේ රටේ එක්තරා අවස්ථාවක අපිට එන ප්‍රේෂණ පිටපාරෙන් මේ උන්ඩියල් ක්‍රමයට, හවාලා ක්‍රමයට එන්න පටන් ගත්තා. ඒ උන්ඩියල් ක්‍රමයට, හවාලා ක්‍රමයට ආපු විදේශ විනිමය විශේෂයෙන්ම ඩොලර් නැවත ප්‍රතිආයෝජනය වුණේ මේ විවෘත ගිණුම් ක්‍රමයට, ඕපන් අකවුන්ට් ක්‍රමයට. ඒ නිසා තමයි මහ බැංකුව තීරණය කළේ මේ ඕපන් අකවුන්ට් ක්‍රමය නවත්තන්න. නවත්තලා මේ නීති විරෝධී ආකාරයට සිදුවෙන මේ කළු වෙළඳපොළ පාලනය කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දැනුම් දුන්න ගිණුම්කාරක සභාවෙන් වෙළඳැමැතුමත් ඉන්නවා, මුදල් ඇමැතුමත් ඉන්නවා. මහ බැංකුවේ අවසරය ගත්තද මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ නිරීක්ෂණය ගත්තද කියලා. මම දන්නේ අද වෙනකන් ඒ ගැන අපට තොරතුරක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් දැන් මම හිතන හැටියට විවෘත වෙළඳ පොලේ ඩොලරේ අගය ආණ්ඩුවේ බැංකුවල ඩොලරේ අගයටත් වඩා අඩු වෙලා තියෙන තත්ත්වය තුළ උන්ඩියල්, හවාලා ආදිය සම්බන්ධයෙන් තිබෙන උනන්දුව, ආකර්ෂණය නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ දැන් මේ අවස්ථාවේදී මහ බැංකුව වහාම රුපියල වෙළඳ පොලට අවශ්‍ය විදිහට තීරණය වෙන විදිහට පාකර හරින්න ඕනේ. ඒ හරහා අපට පුළුවන් වෙයි නව ස්ථාවරත්වයක් ඇති කරගන්න. ඒ වගේම ඒ හරහා අපට මේ නීති විරෝධී ආකාරයට කරන ගනුදෙනු වෙනුවට රටේ නිල බැංකු පද්ධතිය හරහා ඒ අදාළ අත්‍යවශ්‍ය ආහාර හෝ ඉන්ධන ගෙනීමේ හැකියාව ලැබෙනවා. අද හුඟක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ රුපියල ශක්තිමත් වුණේ කියලා. රුපියල දිනෙන් දින ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා. රුපියල අව ප්‍රමාණය වෙනකොට මේ රටේ ආනයන කරුවන්ට පහර වැදුණා. දැන් රුපියල අධි ප්‍රමාණය වෙනකොට එහි ශක්තිමත් වෙනකොට මේ රටේ අපනයන කරුවෝගේ කෙඳිරිල්ල අපිට ඇහෙනවා, වේදනාව අපිට දැනෙනවා. අපි ගත්තොත් ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ ස්වරූපය වටහා ගන්න 2022 ජනවාරි මාසේ මේ රටට ලැබිච්ච අපනයන ප්‍රමාණය $1,103,000, ආනයන ප්‍රමාණය $1,119,56, වෙළඳ ශේෂය ඍණ 857, සංචාරක ව්‍යාපාරයෙන් $1,152,000 ලැබිලා තියෙනවා, විදේශ ශ්‍රමිකයන්ගෙන් $1,256,000 ලැබිලා තියෙනවා. සියලුම දෑ එකතු කළාට පස්සේ සමස්ත ශේෂය, එම නැත්නම් ඕවරෝල් බැලන්ස් එක ඍණ 1408යි. ඒ කියන්නේ $1,104.8 හිඟයක් 2022 ජනවාරි මාසේ පැවතිලා තියෙනවා. ඒ පැවතිච්ච එක ආරක්ෂා කරගන්න ඉතුරු වෙලා තිබිච්ච සල්ලි ඩොලර් ටික මහ බැංකුවේ පාවිච්චි කිරීම මේ ආර්ථික අර්බුදයට, මේ බංකොලොත් භාවයට එක හේතුවක් වුණා. දැන් මේ අවුරුද්ද ජනවාරි මාසේ තත්ත්වය මොකක්ද? ශේෂපත්‍රය මොකක්ද? මේ අවුරුද්ද ජනවාරි මාසේ අපනයන වලින් $978 මිලියන ඇවිල්ලා තියෙනවා. ආනයන වැටිලා තියෙනවා $1,138,000. 2022 ජනවාරි, 2023 ජනවාරි ගන්නකොට අපේ ආනයන බිල 129කින් අඩුයි. එක පැත්තකින් ආනයන පාලනය නිසාත්, තව පැත්තකින් අපගේ පරිභෝජනය අඩුවීම නිසාත් ඒක වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තොත්
Honorable Member, you have 2 more minutes.
සංචාරක ව්‍යාපාරයෙන් 162ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි 2022 ඇවිල්ලා තියෙන 152යි. ප්‍රේෂණ වලින් 259ක් ඇවිල්ලා තියෙන තිබිච්ච එක 437ට වැඩි වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවෙත් මම අහලා තියෙනවා, ඇතැම් අය කියනවා ප්‍රේෂණ එවන්න එපා ලංකාවට කියලා. නමුත් මේ 259 තිබිච්ච එක 437ට වැඩි වෙලා තියෙනවා. ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය තමයි ධන 211ක ඕවරෝල් බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 211ක් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ශේෂයක් හැටියට කර කියා ගන්න දෙයක් නැතුව හැටියට අපගේ සංචිත වලට ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ අපනයන යම් ආකාරයකට එලෙසම පවතිද්දී යම් අඩුවීමක් තියෙනවා 112ක. හැබැයි අපේ ආනයන ඉතාම ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙන තත්ත්වය තුළ, සහ අපි ණය නොගෙවෙන තත්ත්වය තුළ, ණය ගෙවුවනම් අපේ ඩොලර් මිලියන 600ක් විතර එළියට යනවා මාසෙකට. ඒ තත්ත්වය තුළ අද අපිට ඩොලර් සර්ප්ලස් එකක් හැටියට ඉතුරු වෙලා තියෙනවා $1,211,000. මම හිතනවා ගිය පෙබරවාරි වලත් තත්ත්වය ඒකයි, මේ මාර්තු වලත් තත්ත්වය ඒකයි. ඒකයි අද ඩොලරයට ඉල්ලුමක් නැත්තේ. මේක හොඳ දෙයක්ද? නෑ. අපගේ පරිභෝජනය අපි කප්පාදු කරගන්නවා කියන්නේ මතක තියාගන්න, කර්මාන්ත සේවා ශේෂ්ත්‍රවල අඩුවීමක්, රැකියා අහිමිවීමක්, ආර්ථිකයේ සංකෝචනයක් නිසා තමයි ඒක වෙන්නේ. බලශක්තිය විතරක් ගත්තොත් තෙල් ඉන්ධනයේ 50%කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි මේ ආකාරයට හෝ මේ සමතුලිතතාවයට පැමිණීම ඉතාමත්ම මේ නරකම තත්ත්වයට අපිට හොඳ තත්ත්වයක්. ඉතින් ඒක නිසා මෙතනින් ඔබට ගමන් කිරීම, දැන් මුල් අරමුදලේ අනුමැතිය රජයට ලැබෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි අමාරුම අවස්ථාවල් අපේ මුදල් ඇමතුමාලාට එන්නේ, අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීම. ඊළඟට අපගේ ණය හිමියන් එක්ක සාකච්ඡා කරනකොට දේශීය ණය පිළිබඳව කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ වුන් අහනවා. ඒ අනුව ඉදිරියට තමයි අර සාමාන්‍ය ජනවාහරේ තියෙන විදිහට මහගිරි දඹ තියෙන්නේ.
මස්සංකලාට
පස්සේ ඒ අසීරු අවධියට යමින් තිබෙන. එනිසා මම හිතනවා මේ තාවකාලික ජයග්‍රහණ වලින් අපි ඇස් නිලහංකාර කරගන්න නැතුව මේ අනාගතයේ එළඹෙන අභියෝගවලට සාමූහිකව රට මුහුණ දිය යුතු තත්ත්වයක තියෙන්නේ. ඒකට මර්ධණයෙන්, බැටන් පොල්ලෙන්, ප්‍රහාරයන්ගෙන් විසඳුම් හොයන්න නැතුව ජනතාව කෙරෙත්, ඒ විරෝධතාකරුවන් කෙරෙත් සහකම්පණයෙන් කටයුතු කළ යුතුයි. හැබැයි කවුරුන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අභියෝග කරනවා නම්, ඒ රාමුව අභියෝග කරන්න ක්‍රියාදාමයක් ගෙනෙනවා නම් ඒ අය මර්ධනය කිරීමට ගියාට කමක් නැහැ. නමුත් අනික් ජන කණ්ඩායම් පිළිබඳ සහකම්පණයෙන් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් මම නිහඬ වෙනවා.